නිවේදනය පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 2 යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවට මතුපල වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආචාර්ය සුසිල් ප්‍රේමජත්න මෙත්තුමා, ප්‍රසන්න රණතුංග මෙත්තුමා, චානක වක්කුඹුර මෙත්තුමා, චාමර සම්පත් දසනායක මෙත්තුමා, චන්දිම වීරක්කොඩි මෙත්තුමා, මනෝ ගණේෂන් මෙත්තුමා, ඉරාන් වික්‍රමරත්න මෙත්තුමා, ජගත් කුමාර සුමිත්‍රා රච්චි මෙත්තුමා. පාර්ලිමේන්තු කටයුතු කරන කාර්ක සභාවේ රැස්වීමක් 20-24 අගෝස්තු 8 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2ට කාර්ක සභා කාමර 2 ඉදිරි පැවැත්වීමේ නියමිත බැවින් ඊට පමණ සහභාගී වෙන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ඉපිලේකනාදී පිළිගැනීම නාගරික සංවර්ධන මෙතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂයේ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
පරායහා නාවික ඇමතුමා.
ගරු කතානායකතුමනි, 2022-23 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා න්‍යායාලංශී වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීමේ ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා දෙකක් එම කාර්ක සභාවේ සභාපති මහින්දානන්ද අරුත්තුමගේ මහතා
විසින්
මදුර විතානගේ මන්ත්‍රී.
ගරු කතානායකතුමනි, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති ගරු මහින්දානන්ද අරුත්තුමගේ කමිටුවේ වාර්තාව මම පිළිගන්නවා. 2014 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. එවැගේම ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 2023 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව මයන්ත දිසානායක මෙතුමා.
ඉවෙන් උත්සව ගයසන් නවනන්ද.
ගයසන් නවනන්දන මෙතුමා.
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිව මයන්ත දිසානායක මෙතුමා වෙනුවට කාර්ක සභාවේ සමාජිකයෝ ලෙස සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත LGO 2024-2 සහ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත LDO 2024-7 සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
නවවෙනි පාර්ලිමේන්තුවේ යෝජිත ව්‍යාපාර සූදානම් B රෙඩි දර්ශකයේ සඳහා ශ්‍රී ලංකා සූදානම් මතුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාවෙන් කාර්ක සභාවේ සභාපති ගරු නීතිඥ මදුර විතානගේ මෙතුමා විසින් ඉදිරිපත් කළා.
ගරු කතානායකතුමනි, නවවෙනි පාර්ලිමේන්තුවේ යෝජිත ව්‍යාපාර පාසුකම් B රෙඩි දර්ශකයේ සඳහා වූ ශ්‍රී ලංකාව සූදානම් වීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාව සභාගත කරන අතර එහි කාර්යසටහන් මේ සමග වෙනමම සභාගත කරමි. එම කාර්යසටහන් පිටපත් ගෞරව මන්ත්‍රීතුමන්ලාගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලය තබා ඇත. ගරු කතානායකතුමනි, විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් එවැගේම ඔබතුමාටත් විශේෂයෙන්ම එවැගේම කතානායකතුමා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු සියලු දෙනාටම මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට කමිටුවක් සඳහා අවසර ලබා දීම. ඒ වගේම පසුගිය කාලේ පුරාවටම වසර දෙකහමාරක වගේ කාලයක් අපි ගොඩක් මහන්සි වෙලා කරපු අධ්‍යයනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමිනි වතාවට විශේෂ ආකාරයට සකස් කරපු වාර්තාවක් ඉදිරියට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. විශේෂම ඉන්ෆෝග්‍රැෆික්ස් ආකාරයට ඕනම කෙනෙකුට පහසුවෙන් පරිශීලනය කර හැකි ආකාරයට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒක විශේෂ අත්දැකීමක් මේ පාර්ලිමේන්තුවට. ඒ වගේම ඕනෑම කෙනෙකුට පහසුවෙන් පරිශීලනය කරන්න විතරක් නෙමෙයි, විශේෂයෙන්ම පාසල් වලට, ඒ වගේම වෙනත් රාජ්‍ය ආයතන වලට, උසස් අධ්‍යාපනයට අත්පොතක් ආකාරයෙන් මෙම වාර්තාව පරිශීලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙම වාර්තාව සකස් කිරීම සඳහා රාජ්‍යාංශයේ, පෞද්ගලිකාංශයේ, අර්ධ රාජ්‍ය වගේම විවිධ විශේෂඥවරුන්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ දායකත්වය මේ සඳහා ලබා දුන්නා. ඒ වගේම මෙම වාර්තාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී විශේෂයෙන්ම ව්‍යාපාර ආයෝජන සඳහා ඉතා වැදගත් නිර්දේශ, ඒ වගේම යෝජනා රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙම වාර්තාව ඉතාමත් වැදගත් වේවි කියලා. අනාගතයේදී ශ්‍රී ලංකාවේ මේ ව්‍යාපාර පහසුම් කිරීම සම්බන්ධයෙන් කරන යෝජනාවලට, ඒ වගේම තමයි ඉදිරි 2025 වර්ෂයේදී ලෝක බැංකුවත්, ඒ වගේම ජාත්‍යන්තර සංවිධානත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ව්‍යාපාර සම්බන්ධය. ඒ සඳහා ලෝක බැංකුව මෙතෙක් පාවිච්චි කරපු ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියන ඊමණත් ව්‍යාපාර පහසුම් කිරීමේ දර්ශකය වෙනස් කරලා තියෙනවා B-Ready කියලා. එතකොට ලංකාව අපි මේ කලාපයේ රටක් විදිහට විශේෂයෙන් මේ ප්‍රවණතාවයන් පිළිබඳ අධ්‍යයනය කරලා ඉතාමත් සාධනීය වූත්, ඒ වගේම විශේෂ වැදගත් කාරණා අඩංගු වූ මේ වාර්තාව මම හිතන්නේ අපේ අනාගත තීරණ වලට, ප්‍රතිපත්ති වලට ඉතා වැදගත් වේ කියලා මම විශ්වාස කරන. ඒ සඳහා මේ සඳහා දායක වූ සිල් දනාටමත්, විශේෂයෙන් ඔබතුමා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම විශේෂ ස්තුතියක් පුද කරනවා. බොහොම ස්තුතියි
සභානායකතුමා.
අරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුය යෝජනා කර
මාජන පෙත්සම් පිළිගැනීම විජිත වේරුගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, බිබිල එකීකනෝ මහියංගන පාර යන ලිපිනෙහි පදිංචි DM ගුණවති මහත්මියකින් ලැබුණු පෙස්සම පිළිගන්නුම.
විජිත හේරත් මැතිතුමා
ඇබ්සන්ට්.
වෛද්‍ය ගාශාන් නවනන්දන මැතිතුමා.
ගරු කථානායකතුමනි, තිස්ස මහාරාමයේ එකමුතුකම අංක 11.31 ධර්ණ ස්ථානයේ පදිංචි GH ගීතිකා හර්ෂණි මහත්මියකින් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ඉච්චි මුතුකුමාරණ මැතිතුමා
ඇබ්සන්ට්.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වසන්තයාපා බණ්ඩාර මැතිතුමා. උද්දික පතිරණ මැතිතුමා
ඇබ්සන්ට්.
හේෂා විතානගේ මැතිතුමා ඇබ්සන්ට්. දලසලහ පෙරු මැතිතුමා ඕල්සෝ ඇබ්සන්ට්. හිරෝෂන් පෙරේරා මැතිතුමා
මං අහනවා ගරු කථානායකතුමා.
මුදල් හා ආර්ථික ස්ථායිකරණ මැතිතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, අයන්නේ එක අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශීය ණය ප්‍රතිහුගතකරණයේ සහ අවශ්‍ය මූල්‍ය උපදේශනයේ සඳහා උපදේශන සහාය ලබා ගැනීමට ලසාඩ් ෆ්‍රාන්ස් සමාගම සමග ගිවිසුමකට එළඹ ඇත. අයන්නේ දෙක, විදේශීය ණය ප්‍රතිහුගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා රජය සමග ඇතිකරගත් ගිවිසුම් සහ ගෙවීම් ඇතුළු නීතිමය හා මූල්‍ය උපදේශකයන් පිළිබඳ තොරතුරු ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. අයන්නේ තුන, ආරම්භක කොන්ත්‍රාත් කාලය 2022 මැයි 26 සිට 2023 මැයි 25 දක්වා දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් කාලය 2023 මැයි 26 සිට 2024 නොවැම්බර් 25 දක්වා 2024 7/31 දිනට ගෙවූ මුදල ඇමරිකානු ජනපද ඩොලර මිලියන 6.9යි. ආයන්නේ එක අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශීය ණය ප්‍රතියෝගිත කිරීමේ සඳහා අවශ්‍ය නීති උපදේශන සහාය ලබා ගැනීමට ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම සමග ගිවිසුමකට එළඹ ඇත. ආයන්නේ දෙක විදේශීය ණය ප්‍රතියෝගිත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා රජය සමග ඇතිකරගත් ගිවිසුම් සහ ගෙවීම් ඇතුළු නීතිමය හා මූල්‍ය උපදේශකීන් පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ආයන්නේ තුන ආරම්භක කොන්ත්‍රාත් කාලය 2022 ජූනි 1 වෙනිදා සිට 2022 නොවැම්බර් 30 දක්වා මාස 6ක කාලයක්. දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් කාලය 2022 දෙසැම්බර් 1 වෙනිදා සිට 2023 මැයි 30 දක්වා මාස 6කට. ඊළඟට 2023 මැයි 31 සිට 2023 අගෝස්තු 31 දක්වා මාස 3ක් කාලයකට. ඊළඟට 2023 සැප්තැම්බර් 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා මාස 6ක කාලයකට. ඊළඟට 2024 මාර්තු 1 වෙනිදා සිට 2024 මැයි 31 දක්වා මාස 3කට. ඊළඟට 2024 ජූනි 1 වෙනිදා සිට 2024 අප්‍රේල් නොවැම්බර් 30 දක්වා මාස 6කට ගෙවු මුදල ඩොලර් මිලියන 4.6 කි. එයන්න පැනනොනගේ
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, දැන් ඉස්සල්ලම ලසාඩ් සහ ක්ලිෆර්ස් චාන්ස් ආයතනවල ටෙන්ඩර් එක දාපුවම 2022 මැයිවල එතන මුදල් අමාත්‍යංශය ඒගොල්ලන් කිව්වේ ටෙන්ඩර් එක ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් කියලා, ඒක කාර්තු 4කට කියලා තමයි ඒ මූලික ටෙන්ඩරේ කිව්වේ. එතකොට දැන් ඔබ කියන අන්දමට වරින් වර ඔබතුමල්ලා මේක දීර්ඝ කරලා තියනවා, ඒ වගේම ඊට වඩා වැඩි මුදලක් ගෙවලා තියනවා. එතකොට ඔබතුමාලා බැලුවද ඇත්තටම දැන් ඉස්සෙල්ලා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා මෙම ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීම මාස 6කින් ඉවර වෙනවයි කියලා. එතකොට මේ මාස 6කින් ඉවර වෙන්න තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ මෙච්චර කාලයක් දීර්ඝ කරලා, ඒ වගේම මේ තරම් මුදලක් අමතරව ගෙවීම පිළිබඳව ඔබතුමාලා යම්කිසි පරීක්ෂණයක් කරලා තියෙනවද?
ගරු කතානායකතුමනි, මම හිතන්නේ මන්තුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. එකක් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද අපේ ණය ප්‍රමාණයන් බැලුවොත් එහෙම, සහ ඒ ණය කාණ්ඩ දිහා බැලුවොත් අපි කාණ්ඩ රාශියකින් ණය අරගෙන තියෙනවා විවිධ අවස්ථාවන් වලදී. ඊළඟට මහ බැංකුවේ අධිපතිතුමා කිසිම අවස්ථාවක මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සහ ආර්ථිකය ස්ථායි කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසාන දින දැනුම් දීමක් සිදු කළා නැහැ. අපි දිගින් දිගටම හැකී ඉක්මනින් මේ ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්නත්, ආර්ථිකය ස්ථාවරත්වය වෙත අරගෙන ගිහිල්ලා වර්ධනයක් වෙත අරගෙන යන්නත් කටයුතු කළා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා, මේ සාකච්ඡා යන අතරතුර විවිධ අවස්ථාවන් වලදී පැන නැගෙන තත්වයන් තුළ අපිට නිශ්චිතවම මේ දවසේ මේක අවසන් වෙනවා කියලා ප්‍රකාශ කරන්න බෑ. එහිඳා ඒ තත්ත්වය තේරුම් අරගෙන විවිධ අවස්ථාවන් වලදී මේ දීර්ඝ කිරීම සිදු කළා තියෙනවා. අනික මේ ආයතන තෝරා ගැනීමේදී විශේෂයෙන්ම ඒ වෙලාවේ අපේ රජයේ හිටපු ඔබතුමාලත් එක්ක දැන්ට කටයුතු කරන මහාචාර්ය ජී.එල්. පීරිසමතුමා තමයි මේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා හැටියට ඒ අවශ්‍ය තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරේ. ඉතින් අපි හිතනවා මේ වෙනකොට මේ විශේෂයෙන්ම ලසාජ් ෆ්‍රාන්ස් ආයතනය ලෝකයේ මේ විදිහට කඩාවැටිච්ච රටවල් රාශියක සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළා තියෙනවා. සමහර ඒවා වෙමින් පවතිනවා. එහෙනම් අපිට ගරු මන්ත්‍රීතුමනි, තවමත් කියන්න බෑ අවසන් අහවල් දවස වෙද්දී මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා. හැබැයි ඔබතුමා දන්නවා මේ වෙනකොට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණ අධ්‍යයන කිහිපයකින් අපි සිදු කරා. දේශීය ණය ප්‍රතිවගතකරණය, ඊළඟට ද්විපාර්ෂික ණය ප්‍රතිවගතකරණය, බැඳුම් කර හිමියන් සමග ණය ප්‍රතිවගතකරණය, ඊළඟට දේශීය බැංකු ඇතුළත් බැඳුම් කර සමග ප්‍රතිවගතකරණය, මේ ආදී වශයෙන් අධියර කිහිපෙ කියන අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි සාර්ථකත්වයක් ලබලා තියෙනවා. ඒ එක්කම මම දිගටම පාර්ලිමේන්තුවේ කිව්වා මේ සමස්ත ප්‍රතිවගතකරණ ක්‍රියාවලියයි ස්ථාවරත්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සිදු කරාම කඩාවැටිච්ච රටවල් එක්ක සාපේක්ෂ කඩාවැටිච්ච රටවල් වල ස්ථාවරත්වය සහ ප්‍රතිවගතකරණයට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෙටිම කාලයක් තුළ නැවත ආර්ථිකමය වශයෙන් නැගිටීමක් පෙන්නුම් කරපු රටක්. ඉතින් මේ තත්ත්වය අපි ඉදිරියට ගෙන යා යුතුයි. මොවුන්ගේ සහයෝගය මේ ක්‍රියාවලිය අවසාන වෙනතෙක් අපි ලබා ගත යුතුයි.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා හැමිල්ටන් රිසර්ව් බැංක් එක නිව්යෝක් ඇමරිකාවේ නිව්යෝක් අධිකරණයේදී අපේ රටට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. විශේෂයෙන්ම ඩොලර් මිලියන 250ක් ගෙවීම පිළිබඳව ඒක විටින් විට ඒ නඩුව කල් දාන්න මං හිතන්නේ රජය කටයුතු කරා. අපි හිතනවා මේ ක්ලිෆර්ඩ් චාන්ස් කියන සමාගමත් නීති උපදෙස් ඒ නඩුව පිළිබඳව ඔබතුමාලට ලබා දෙනවායි කියලා. එතකොට දැන් වෙනකොට ඒ නඩුව සමනය කර ගැනීමට සහ ඉවර කර ගැනීමට ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොනවද? ඒ වගේම ඒ ක්‍රියාවලිය ඉවර කරන්න යම්කිසි කාලයක් තව දුරටත් ගත වෙනවායි කියලා අනුමාන කරනවාද ඔබතුමා?
මන්ත්‍රීතුමා, ඔබතුමා ඒ පිළිබඳව උනන්දුවක් දක්වනවා ඇති. නමුත් මේ අධිකරණය සම්බන්ධයෙන් තියෙන කටයුත්තක් සම්බන්ධයෙන් මට පැහැදිලිවම දැන් ප්‍රකාශ කරන්න බෑ. නමුත් මේ හැමිල්ටන් රිසර්ව් බැංක් එකට අදාළව පැවති නඩු විභාගයේදී අපිට ඉස්සෙල්ලා මාස 5ක ස්ටේ ඕඩර් එකක් හම්බුණා. ඊළඟට තවත් මාස ඉස්සෙල්ලා මාස 6ක ස්ටේ ඕඩර් එකක් හම්බුණා. ඊළඟට තවත් මාස 5ක ස්ටේ ඕඩර් එකක් හම්බුණා. ඒ අනුව අපි ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ රෙප්‍රසන්ටේෂන් කරනවා. ඉතින් මට එතනින් එහාට ගරු මන්ත්‍රීතුමා මේ අධිකරණයේ සාකච්ඡා වෙන කාරණය පිළිබඳ මට ඒ ගැන කතා කරන්න හැකියාවක්
නැහැ. ස්තුතියි. තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා. නලින් බණ්ඩාර මැතිතුමා. ඒත් ඇබ්සන්ට්. රවුෆ් හකීම් මැතිතුමා. ඇබ්සන්ට්. ඉෂාඩ් බදුර්දීන් මැතිතුමා. ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය කවුරුට අහන්නද?
අර කතානායකතුමනි, මම අහනවා
සභාගතකම. දෙවෙනි ප්‍රශ්නය බුද්ධිගපතින් මැතිතුමා ප්‍රශ්නය කවුරුට අහන්නද?
ගරු කතානායකතුමනි, මම අහනවා
උදල් ඇමතුමා
ගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නේ හේෂා විතානගේ මැතිතුමාගේ වරාය ඇමතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, මම අහනවා
සභාගත කර
සභාගත. හතරවන ප්‍රශ්නේ ඩැල සලාපෙරු මැතිතුමාගේ
අහනවා කතා කරන තුනි
සතියට කලිල්ල.
හයවන ප්‍රශ්නය
අහනවාගරු කතානායකතුමනි
සභාගත කරනවා ගරු කතා.
හත්වෙනි ප්‍රශ්නය
මම අහනවා ගරු කතානායකතුමනි.
මේ හයවෙනි එක නේද? මේ
හත්වෙනි ප්‍රශ්නය.
හයවෙනි එකට කලිල්ලා සිටිනවා.
කලිල්ල හයට කලිල්ලුව
හත්වෙනි එක
සභාගත කරා නේද? සභාගත කළා නේද?
සභාගත කරනවා ගරු කතානායකතුමනි.
හයවෙනි ප්‍රශ්නේ
හයවෙනි එක කලිල්ලනවා.
කලිල්ල
මාස දෙක.
හත්වෙනි ප්‍රශ්නය
මම අහනවා ගරු කතානායකතුමනි.
හත්වෙනි එක සභාගත කරනවා.
අටවන ප්‍රශ්නේ රවුෆ් හකීම් මැතිතුමා ප්‍රශ්නේ
මම අහනවා ගරු කතානායකතුමනි.
උදල් ඇමතුමා සභාගත කරනවා. අමවන ප්‍රශ්නය විශාල
මම අහනවා ගරු කතානායකතුමනි.
අධ්‍යාපන අවසන්. දහවන ප්‍රශ්නය
මම අහනවා ගරු කතානායකතුමනි.
ඔව් විමරි මහත්මයා.
ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කරුණ පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ රටට ඉතාම ආඩම්බරයක් ගෙන දෙමින් දකුණු ආසියාතික ක්‍රීඩා ක්‍රිකට් සූරතාභය වනිතා සූරතාභය චමරි අතපත්තු නැමැති ඒ නායකතුමිය ඇතුළු අපේ ක්‍රීඩිකාවන් ලංකාවට රැගෙනීමට සමත් වෙලා තිබෙනවා. මං හිතනවා ක්‍රිකට් පවුලකට සම්බන්ධ ගරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමත් මේ අවස්ථාවේ සිටින නිසා එම ක්‍රීඩා කණ්ඩායමට අපේ සුභාශිෂණය මේ පාර්ලිමේන්තුවේ සුභාශිෂණය එපුතු කිරීමට මේ අවස්ථාවක් කරගත යුතුයි කියලා මං හිතනවා. පිරිමි අපේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට පවා ආදර්ශයක් ගන්න පුළුවන් මට්ටමේ ඉහළ හැකියාවක් දක්ෂතාවයක් මාතෘභූමිය වෙනුවෙන් එම ක්‍රීඩිකාවන් පෙන්නුම් කර තිබෙනවා. ඒ අයට අපගේ ගෞරවය මේ සභාවේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙනාගේම ඉදිරිපත් විය යුතුයි මම යෝජනා කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
ඒ වගේම පිරිමි කණ්ඩායමත් ඊයේ විශිෂ්ට ජයක් ලැබුවා. ඒගොල්ලන්ටත් අපි සුබපතනවා. ඔය තත්ත්වය පවත්වාගෙන යන්න. 27-2 යටතේ ප්‍රශ්නය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ.
ගරු කථානායකතුමනි, 1961 වසරේ ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් මේ රටේ විශේෂයෙන්ම දේශීය පාරම්පරික වෛද්‍යවරයා නොසලකා හැර ඇති බවට එම ශේෂ්ත්‍රයේ ඉන්න වෛද්‍යවරුන් බොහෝ විට ප්‍රකාශ කරලා තියෙනවා. ඒට උදාහරණයක් නම් පාරම්පරික වෛද්‍යවරයා මේ වෙන විට සර්වාංග සහ විශේෂණ කොටස් දෙකකින් ලියාපදිංචි කර ඇති අතර සර්වාංග වෛද්‍යවරුන් බිහිවන ප්‍රමාණය මෙමගින් ඉතා අල්ප ප්‍රමාණයක් වී ඇත. එනම් අවුරුද්දකට වෛද්‍යවරුන් 25-50 අතර ප්‍රමාණයක් තමයි බිහිවන්නේ. වාර්ෂිකව කොපමණ ප්‍රමාණයක් ආයුර්වේද වෛද්‍ය විභාගයට ඉදිරිපත් වෙලා තිබෙනවද? කොපමණ ප්‍රමාණයක් විභාගයේ සමත් වෙලා තියෙනවද? කොපමණ ප්‍රමාණයක් අවලංගු කරලා තියෙනවද? මෙම අවලංගු කරපු ප්‍රමාණය 95%ක් පමණ වෙන බව දැනගන්නට තියෙනවා. නමුත් සිද්ධික් හා යුනානික් හෝමියෝපති සියලු වෛද්‍ය සභාවල සමත්වීමේ ප්‍රතිශතය 50-70% අතර වෙනවා. නමුත් පාරම්පරික වෛද්‍යවරයා පමණක් මේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් 5%ක්වත් සමත් කරලා නැහැ. ගංජා පනත නීතිගත කිරීමට අවශ්‍ය වූයේ පාරම්පරික වෛද්‍යවරයාට නොවන අතර ආණ්ඩු උත්සාහ කළේ එමගින් තමන්ගේ හිතවාදීන් පසුබිම සකසා දීමටයි. ලංකාවේ පාරම්පරික වෛද්‍යවරයන් නිශ්චිත ලෙස පේරණය කිරීමේ ක්‍රමයක් අදටත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නැත. DA වෛද්‍ය විද්‍යාල මේ වන විට අහෝසි කර ඇති අතර පාරම්පරික වෛද්‍යවරයාට තමන්ගේ ශිෂ්‍යයන් හදා ගැනීම අහිමි කරලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද පනතින් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවමගේ මේ වෙනට සිදු කරගෙන යන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා සංගවේද පරපුර දියකර දැමීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් පවතින බවට එම ශේෂ්ත්‍රයේ සිටින වෛද්‍යවරුන් අපට කීප අවස්ථාවක ඔවුන් සමග කර සාකච්ඡාවලදී ප්‍රකාශ කරලා තියෙනවා. එයට හේත් විශේෂයෙන්ම උසස් පෙළ ජීවවිද්‍යාව හැදෑරූ අයට පමණක් හැර අනෙකුත් අය සඳහා ආයුර්වේද ලියාපදිංචිය ලබා දීමට නීති සම්පාදන කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වුණත් ඒ ගැන තවම නිසි අවධානයක් යොමු කර නැහැ. විශේෂයෙන්ම මා මෙහිදී සඳහන් කළ යුතු වන්නේ පාරම්පරික වෛද්‍යවරුන් යනු සමහර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය පරම්පරා අවුරුදු දහස් ගණනක් වෙනවා. ඒ වගේම අපේ රට පුරාම පැතිරි පවතින විශාල අපි කෙරමිනි වේද පරම්පරාව, මාලේ වෙන වේද පරම්පරාව වැනි, වටද්දර වේද පරම්පරාව වැනි වේද පරම්පරා ප්‍රසිද්ධ ඒවා විශාල ප්‍රමාණයක් තියෙන අතර තවත් එවැනි විශේෂ පන්සල් ආශ්‍රිත වෛද්‍ය සම්ප්‍රදායන් පවතිනවා. දැන් මේ අය සියලු දෙනාම නීති විරෝධී කොට මේ වන විට පොලිසියෙන් යනවා. පොලිසියෙන් ගිහිල්ලා මේ මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. තමන් වෙදකම් කරන තැන්වල ඒවා වළක්වන්න කියනවා. විශේෂයෙන්ම දැන් හැදිලා තියෙනවා මේ බටහිර වෛද්‍ය විද්‍යාව වගේම ඖෂධ යම්කිසි ඒකාධිකාරයක්, යම්කිසි දැවැන්ත සමාගම්. ඒ සමාගම් විසින් මේ පාරම්පරික වෛද්‍යවරයා නැති කිරීමේ තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම ඒක තහනම් කිරීමට බලපෑම් කරමින් පවතිනවා. ඒ අනුව මා මෙන්න මෙසේ අසන්න කැමති. පසුගිය අවුරුදු 10 තුළ කොපමණ ආයුර්වේද වෛද්‍යවරුන් ප්‍රමාණයක් වර්ෂයෙන් වර්ෂයේ අයදුම් කර ඇද්ද? කොපමණ ප්‍රමාණයක් මෙහි සමත් කර ඇද්ද? අසමත් පිරිස අතරින් විශේෂ කොපමණද, සර්වාංග කොපමණද, සිද්ධික්කා යුනානි කොපමණ සමත් කර ඇද්ද? ආයුර්වේදයේ සඳහා අවශ්‍ය වන සේවකයන් හදා ගැනීමට පෞද්ගලික ආයතන හතරකට බලය දී ඇති අතර ඒ පිළිබඳ රජයේ දැනුවත්ද? එම පෞද්ගලික ආයතන කවරේද? එම ආයතනය සඳහා බලය ලබා දුන්නේ කුමන පදනමක්කින්ද? මේ වන විට ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුවෙලා තිබේද? පරම්පරා නොවන ව්‍යාජ වෛද්‍යවරුන් කොපමණ ප්‍රමාණයක් සිටීද? ගුරුකුල ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේද? ලියාපදිංචියේදී තමන්ගේ දරුවකු නොමැතිනම් වෙනත් අය පුහුණු කිරීමේ ගුරුකුල ක්‍රියාදාමයේ පවතින්නේද? විශේෂයෙන්ම දැන් තමන්ට දරුවෝ නැත්තම් තමන්ට ශිෂ්‍යෙක් හෝ වෙනත් තමන්ගේ ඥාති පුත්‍රයෙක් ඒ සඳහා පුහුණු කරන්න අද වෙනකොට බැරි කරලා තියෙනවා. මේ වන විට ආයුර්වේද වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සිදුවෙන බව ඔබතුමා දන්නේද? එවැනි ලිපි කොපමණ ප්‍රමාණයක් මේ විට නිකුත් කර ඇත්තේද? නව පනත අනුව පන්සල්වල සහ එවැනි ආකාරයේ වෛද්‍යවරුන් වෙදකම් කිරීම තහනම් කිරීමට මේ වනට පොලිසිය මගින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව පන්සල් ආශ්‍රිතව පවත්වාගෙන වෙදකම ඉදිරියේදී කුමන තත්ත්වයක් සිදුවෙන්නේද යන ප්‍රශ්නය මම මේ ගරු සභාවෙන් විමසා සිටිනවා. විශේෂයෙන්ම පාරම්පරික වෛද්‍යවරුන්ට අත්වෙලා තියෙන මේ ඛේදනීය ඉරණම ඔවුන් අද පොලිසියෙන් ලියුම් එනවා, පොලිසියට එන්න කියනවා. මේක වැළැක්වීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕන. පාර්ලිමේන්තුව සාකච්ඡා කළා, ඒකේ කිසි වරදක් වෙන්නේ නැහැ. පාරම්පරික වෛද්‍යවරුන්ගේ සභාවක් හදා ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ගැන රජයේ එකඟතාවයක් දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි.
කර කතානායකතුමනි, කර අතලේ රතන පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම 1961 අංක 31 දරන පන්තියේ තමයි ආයුර්වේදයේ කියන නිර්වචනය තියෙන්නේ. ඒ පනතට අනුව ආයුර්වේද යන පදයෙන් ආයුර්වේද හෝ සිද්ධ හෝ යුනානි හෝ දේශීය චිකිත්සක හේවත් මෙරටට ආවේනික සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල වෛද්‍ය කර්ම සහ ශල්‍ය කර්ම හෝ වෙනත් යම් ආසියාතික රටවලට ආවේනික හා එම රටවලට රජයන් විසින් පිළිගත් වෙනත් වෛද්‍ය ක්‍රම ප්‍රතිකාර ක්‍රම අදහස් වෙනවා. ඒ අනුව මේ පනතට අනුව ඕනෑම තැනක ආයුර්වේද වෛද්‍යවරුන් කියන එකෙන් අදහස් වෙන්නේ ආයුර්වේද සිද්ධ යුනානි හෝ දේශීය පාරම්පරික වෛද්‍යවරු. ඒ නිසා මේ දේශීය චිකිත්සක ක්‍රමත් ආසියාතික රටවලට ආවේනික වෙච්ච වෛද්‍ය ක්‍රමත් කියන දේ තුලින් 61 පන්තියේ තිබ්බ වගේම ඒ මූලධර්මම තමයි මේ පනතේ ඇතුළත් කරලා තියෙන්නේ. මේ අලුත් කරලා තියෙන සංශෝධන මගින් සමහර වැරදි අර්ථකථන සපයන්න යනවා. අපි කීපිටක් ගරු කතානායකතුමනි අවධානය යොමු කළා. මේ සංශෝධන මගින් පාරම්පරික වෛද්‍යවරු වැඩිවැඩියෙන් වශයෙන් පිළිගැනීමට අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. අපේ 61 පන්ති පාරම්පරික කියන වචනය තවත් පුළුල් කරමින් තමයි ආසියාතික රටවල්වල තියෙන ඕනෑම දේශීය චිකිත්සක ක්‍රමයකට, ශල්‍ය කර්ම ක්‍රමයකට, වෛද්‍ය ක්‍රමයේ දක්වා පුළුල් කරලා තියෙන්නේ. ඒ නිසා විදුම් පිළිසුම් වෙන්න පුනුවම්, ගෙඩිවන පිළිකා වෙන්න පුනුවම්, වෙනත් කටු සත්කම් චිකිත්සක ක්‍රමකින් භාවිතා කරන වෛද්‍ය ක්‍රම වේවා, ඒ හැම සෑම දෙයක්ම පිළිගැනීමට අවශ්‍ය පුළුල් බලය, විශේෂයෙන් අපේ රටේ අවුරුදු 1000 ගණනක් තිබ්බ සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය, ඒ අයටත් වෛද්‍ය වෘත්තික පිළිගැනීම ලබා දීම අවශ්‍ය වූ පළල් නිර්වචනය තමයි සිදු කරලා තියෙන්නේ. සීමාවක් ඇත්තේ නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, ඉතාම කනගාටුදායක කරන මම පිළිතුරු සපයන ගාමේ ප්‍රකාශ කරන්නේ, පසුගිය සතියේ ඇතැම් දේශපාලන අරමුණු වලින් පැවතිච්ච සංගමයක් පිහිටවලා තිබ්බා. ඒ සංගමේ මං ගාව තියෙනවා, ඒ සංගමේ ලැබපු ප්‍රකාශය අපේ රතන ස්වාමීන් වහන්සේගේ පන්සලේ තිබුණේ. පාරම්පරික වෛද්‍ය ක්‍රමය තහනම් කිරීමට විරුද්ධව තමයි ප්‍රකාශය සිදු කර තිබේ. ඉතින් මේ ප්‍රශ්න වලට ඉදිරිපත් වුණාම පැහැදිලි වෙයි කොපමණ පාරම්පරික වෛද්‍යවරු ලියාපත්‍ය සඳහා මේ වර්ෂයේ තයිදුම් කරලා තියෙනවද. මේ මොහොතේ විභාග වාචික පරීක්ෂණ පවත්වමින් මොනතරම් පාරම්පරික වෛද්‍යවරුන්ට අවස්ථාව සපයනවද. ගරු කතානායකතුමනි, මම පිළිතුරු සපේ පිළිතුරු ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි
ස්වාමීන් වහන්සේ
පිළිතුරු ඉදිරිපත් කරනවා. මම දේශයෙන්, ක්‍රෝධයෙන්, මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි මේ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අසත්‍යේ තොරතුරු හොවා දක්වලන මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ සත්‍ය. ඒ නිසා අපි අදහන දර්ශනය අනුව බොරුව වෙනුවට සත්‍ය පැදරම් වෙලා තමයි මේ ප්‍රශ්නවලට උත්තර සපයන්නේ. ඉතින් මම කෙලිම ඍජුවම අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නම්. ආයි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍යවරුන් පස්වසරක විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කර එක් එක් වසරක සීමාවාසික පුහුණුව අවසන් කළ පසු ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනවා. එවැගේම පාරම්පරික වෛද්‍යවරුන්ද එසේ ලියාපදිංචි කරනවා. ඒ සඳහා අයදුම් පස් සංඛ්‍යාව මෙසේයි 2014 වර්ෂයේ 472, 2015 386, 2016 225 මේ පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳ විස්තර, 2017 වර්ෂයේ අයදුම් පත්ත 369, 2018 වර්ෂයේ 278, 2019 වර්ෂයේ 413, 2020 වර්ෂයේ කලබල පැවති සමයේදී විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා අයදුම් පත්‍ර අඩු වුණා 43, 2021 630, 2022 563, 2023 646 පාරම්පරික වෛද්‍යවරු ප්‍රමාණය එන්න එන්න වැඩි වෙලා තියෙනවා. අයදුම් පත්‍ර ප්‍රමාණය 2024 631 වෙනි දින විට 712. ඒ නිසා පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි සඳහා අයදුම් කරලා තියෙන ප්‍රමාණය පෞගිය අවුරුදු තුල දෙගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩි ඉඩ ප්‍රස්තාව ලැබීමෙන් පවතින බව තමයි මෙයින් පේන්නේ. ඒ වගේම එක් එක් වර්ෂවල සමස් සංඛ්‍යාවන් පිළිබඳව විස්තරත් අපි ඉදිරිපත් කරනවා. 2015 වර්ෂයේ 68, 2016 වර්ෂයේ 174, 2017 වර්ෂයේ 18, 18 ඊළඟට 2017 වර්ෂයේ 18, 2018 වර්ෂයේ 55, 2019 වර්ෂයේ 91, 2020 වර්ෂයේ 27, ඊළඟ 2021 වර්ෂයේ 172, 2022 වර්ෂයේ 166, 2023 වර්ෂයේ සමත් වෙච්ච පාරම්පරික වෛද්‍යවරු සංඛ්‍යාව 242, 2024 වර්ෂයේ මේ වන විට 122. තවම 2024 වර්ෂයේ අවසන් වෙලා නැහැ. තවමත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ වාචික පරීක්ෂණ ඉදිරියට පැවැත්වෙනවා. පරීක්ෂණ සිදු කිරීම පවතින්නේ. ඒ වගේම ඒ නිසා 2024 වර්ෂයේ පිළිබඳව පූර්ණ අනාවැකියක් කියන්න බෑ. මම වර්ෂ කීපයක් කියන්නම්. ප්‍රතිශතමේ වටිනාකම් ඔබ වහන්සේ අහලා තියෙනවා. 2017 වර්ෂයේ 105%, 2018 වර්ෂයේ 120%, 2019 වර්ෂයේ 122%, 2020 වර්ෂයේ 163%, 2021 වර්ෂයේ 111%, 2022 වර්ෂයේ 129%, 2023 වර්ෂයේ 137%, 2024 වර්ෂයේ ගැන ප්‍රතිශතක වශයෙන් වටිනාකමක් දෙන්න බෑ. තවම පරීක්ෂණ පැවැත්වෙන නිසා 2024 වර්ෂයේ මේ අයගෙනුත් සරුවාංග සඳහා සමත් වෙලා තියෙන ප්‍රමාණය 2017 වර්ෂයේ 6%. ඔබ වහන්සේ නියෝජනය කරපු ආණ්ඩු ඒ කාලේ 2017 වර්ෂයේ 6%. ඒ 2017 වර්ෂයේ ඔබ වහන්සේ උපදේශකත්වයෙන් දරපු කාලේ 6%. DA ශාස්ත්‍රීය විභාගයේ නැවැත්වුවේ 2017 වර්ෂයේ තමුන්නාංශයේ ඔබ වහන්සේ නියෝජනය කරන ආණ්ඩුවෙන් DA විභාගයේ නැවැත්වුවේ. දැන් තමයි DA විභාගයේ පැවැත්වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. ඔබ වහන්සේ අහන්න, ඉවසීමෙන් අහන්න, කරුණාවෙන් අහන්න, දේශයෙන් අහන්න එපා. කරුණාවෙන් උත්තර දෙන්න මම දේශයෙන් නෙමෙයි. 2017 වර්ෂයේ තමයි ආයුර්වේද ශාස්ත්‍රීය විභාගයේ නැවැත්වුවේ. ඒක වැරදි. ඔබ වහන්සේලා ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කරේ. ඔබ වහන්සේ උපදේශකෙක්. ඒ වෙලාවේ තමයි නැවැත්වුවේ. ඉන්පසු 2022 වර්ෂයේ රටේ කලබලකාරී තත්ත්වයන් මැද්දේ අපි නැවත 2000 විසිදෙක වර්ෂයේ අගභාගයේ 2023 2024 ආර්යත ශාස්ත්‍රීය විභාගයේ ලියාපදිංචිය සදා පවත්වනවා. ලියාපදිංචියට හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්ව ගරු කතානායකතුමනි ලියාපදිංචි වෙලා දැන්ට විභාග කීපයක් කරපු ළමයිට අවස්ථාව දෙන්න. ඒ අනුව තමයි දැන් විභාග පවත්වමින් ඉන්නේ. නිසා මේ ගැටලුව අපි විසඳන්න මැදිහත් වෙනවා. දැනට DA ශාස්ත්‍රීය විභාගයේ 1-2-3 අධියර විභාග පවත්වලා අවසන් වෙමින් පවතින්නේ. හැබැයි නැවැත්වුවේ අපේ කාලෙ නෙමේ 2017 වර්ෂේ නැවැත්වුවේ. අපි නෙමේ, අපි තමයි විභාග තිබ්බේ. ඒ නිසා මේක දේශයෙන් නෙමේ සත්‍ය කරුණුත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. තා උත්තර දෙලේ ගන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් අහලා තියෙනවා උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක්ද කියලා. 2017 වර්ෂයේ 132යි 2015 වර්ෂයේ 148යි 2016 වර්ෂයේ 234යි 2017 වර්ෂයේ 70යි 2018 වර්ෂයේ 274යි 2019 වර්ෂයේ 246යි 2020 වර්ෂයේ 250යි 2021 වර්ෂයේ 32යි 21 වර්ෂයේ 32යි ඒක පාරම්පරික වෙදකමේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. උපාධාරින් ප්‍රමාණය 2021 වර්ෂයේ අඩු වෙලා තියෙනවා. ඒ වගේම උපාධාරින් 283ක් 2022 වර්ෂයේ 2023 වර්ෂයේ 313ක් උපාධාරින් 216ක් 2024 වර්ෂයේ දැනට ඔවුන්ගේ සීමාවාසික පුහුණුවත් ලබා දීම පදන කර කතානායකතුමනේ මතක් කරන්න ඕනේ. මේ අයගේ සීමාවාසික පුහුණුව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. උපාධාරින් විශාල ප්‍රමාණයක් 600කට අධික ප්‍රමාණයක් උපාධිය ලැබුවත් සීමාවාසික පුහුණුව ලබලා වෛද්‍යවරු බවට පත් වෙන්න හැකියාව තිබුණේ නැහැ. ඇත්තටම ඒකට හේතුව සීමාවාසික පුහුණුව ලබා නොදීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සීමාවාසික පුහුණු කාල පරිච්ඡේදයේ අවුරුද්දකට අපි වැටුප් ගෙවනවා සීමාවාසික පුහුණු කාලට එක අයිදු එක තනත් එක්කනේ එක වෛද්‍යවරයෙක් කෙනෙක් පුහුණුව ලබන රුපියල් 62,500ක මුදලක් ගෙවනවා. ඒ වගේ 600කට ගෙවීම පිළිබඳ අපේ ආයුර්වේදයේ මුදල් තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා අපි ගරු අග්‍රාමාත්‍යතුමා මැදිහත් වුණා, ගරු අපේ රමේෂ් පත්‍ර සෞඛ්‍ය අමාත්‍යතුමා මැදිහත් වුණා, ජනාධිපතිතුමා මූලිකත්වයෙන් රැස්වීම වාර කීපයක් මුදල් අමාත්‍ය සම්බන්ධයෙන් සිදු කළා. තමයි මිලියන 240කට වැඩි මුදල් ලබාගෙන මේ දිනවල සීමාවාසික වෛද්‍ය පුහුණුව පැවැත්වෙන්න කියන එක ඉතාම ඕනකම මතක් කරනවා. උපාධිය ලැබලත් වෛද්‍යවරයෙක් බවට පත් වෙන තියෙන ඉඩකඩ අඩුනේ. ඇත්තටම ඒ වැටුප නොගෙවා පුහුණුව ලබා දෙනවා නම් ඕන වෙලාවක පුහුණුව ලබා දෙන්න පුළුවන් ආයුර්වේදයට. ප්‍රශ්න තිබුණේ ඒ සීමාවාසික පුහුණු කාලයේ සිදුවෙන ගෙවීම් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නේ. ඒ විශාල මුදලක් ගෙවන්න නම් ඒකට ආයුර්වේදයේ මුදල් තිබුණේ නැහැ. ඒ කාරණේත් එක්ක තමයි දැන් ඒ සියලු මුදල් ලබා දීලා තියෙනවා. ඒ ශිෂ්‍යයුණුත් දැන් ඇති වෙලා තියෙන තව ගැටලුවක් තමයි කොළඹ විශ්වවිද්‍යාලය සහ යක්කල විශ්වවිද්‍යාලයේ උපාධාරින් අභිබෝල වසරකට කලින් දැන් යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වලින් උපාධාරින් පිට වෙලා තියෙනවා. නමුත් එතකොට ඒ අය දැන් වේලාසනින් මේ අපේ ළමයි මේ පළාතේ උද්ඝෝෂණ වල නියැලෙන අතර ඒ දරුවන් ඉක්මනට උපාධිය සම්පූර්ණ කරලා තියෙන නිසා ඒ අය ප්‍රමුඛව සීමාවාසික පුහුණුව ඉල්ලනවා. නමුත් අපිට එක වර්ෂයක් තුළ ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශ කරන පදනම් වර්ෂයේ මූලික කරගෙන සීමාවාසික පුහුණුව ලබා දෙන නිසා ඒ සම්බන්ධයෙන්ුත් බැච් මිස් කරලා පුහුණුව ලබා දීම පිළිබඳ ප්‍රායෝගික ගැටලුවක් අපිට පැන නගිනවා. ඊළඟට ඒකේ දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආපු පෞද්ගලික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ආයතන සඳහා දේශීය විදේශීය අවශ්‍යතාවය සඳහා පුහුණු සේකයන් බිහි කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන සහ ආරෝග්‍ය ශා මණ්ඩලයේ අධ්‍යාපන 10ක් අධ්‍යාපන ආයතන 10ක් පවතිනවා. 61 අංක 31 දරන පන්තියේ විධිවිධාන අනුව ආයුර්වේද අධ්‍යාපන නියාමනය කිරීමේ බලතර ආයුර්වේද අධ්‍යාපන ආරෝග්‍ය ශාලා මණ්ඩලයේ වෙත පැවරලා තියෙනවා. එම ලියාපදිංචි ආයතන වෙන්නේ නම් මහල් තිර ගරු ස්වාමීන් වහන්සේ ඔසෙත්මා ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාලය. මම ලිපින කියන්නේ නම් විතරක් කියන්නම්. ඊළඟට SMC ආයුර්වේද පංචකර්ම අධ්‍යාපන ආයතනයේ කුරුණෑගල සෙත්මිය සෙත්මිර ආරිද සහ දේශීය වෛද්‍ය පුහුණු ආයතනය හෝමාගම ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය සේවා හා පුහුණු ආයතනයේ කොළඹ කුරුණෑගල ආයුර්වේද සහ යෝග ආයතනය වයිකාල ට්‍රේනින් ඉන්ස්ටිටියුට් ෆෝ හෝල්ඩින්ස් මෙඩිසින් මාලබේ හර්ත ලංකා ආයුර්වේද පියස පුද්ගලි සමාගම ගින්තොට සිලෝන් දී ආයුර්වේද පුද්ගලික සමාගම අරංගල HS ආයුර්වේද කියා පෞද්ගලික සමාගම ඒකල ශ්‍රී ලංකන් ආයුර්වේද ග්‍රීන් අකඩමි ආයුර්වේද ඖෂධ සංස්ථාව මේ ආයතන සිදු කරන අතරේ පුහුණුව ආයුර්වේද ඖෂධ සංස්ථාවත් ප්‍රථම වතාවට පහුගිය වර්ෂයේදී අපි නව පන්තියර්ථේ පුහුණු කිරීම සඳහා බලය දෙන නියෝජිත ආයතනයක් බවට අධ්‍යයන ආයතනයක් බවට පරිවර්තනය කළා. මෙතෙක් බිහිවෙලා
තියෙන ඕඩර් ප්ලීස් ඩෙපියුටි මතුරු විතානගේ මෙතුමා මූල ආසනයට පැමිණේ.
ගරු කථානායකතුමනි, ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුන් 17,534 දෙනෙක් මේ වන විට ලියාපංචේලා තිබෙනවා. 17,534 දෙනෙක් ඩිප්ලෝමාධාරීන් 4,000කට වැඩි ප්‍රමාණයකුත් ඒ අතර තියෙනවා. 7 ප්‍රශ්නයට පිළිතුර නොදැනී 5 ප්‍රශ්නයට පිළිතුර ඔව්, 6 ප්‍රශ්නයට පිළිතුර ඔව්, 7 ප්‍රශ්නයට නොදැනී එවැනි ලිපි නිකුත් කර නැත. 8 පන්සල් ආශ්‍රිත වෙදකම් ප්‍රවාහ සහ අවශ්‍ය පියවර ගැනලා තියෙනවා. ගරු වැඩවන මුල් ආසනයේ සභාපතිතුමනි, විශේෂයෙන් මතක් කරන්න ඕනේ කිසිදු පාරම්පරික වෛද්‍යවරයෙක් වෛද්‍ය ප්‍රතිකාර කිරීම මත කිසිදු දිනක අත්අඩංගුවට ගෙන නැත. එහෙම පාරම්පරික වෙදකම් කරන කිසිවෙකුට ලියාපදිංචිය නොලැබීම කියන කරුණ මත කිසිවෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කමක් නැහැ, අත්අඩංගුවට අරගෙනත් නැහැ. එකම එක සිදුවීමක් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒත් එක වෛද්‍යවරිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මම පෞද්ගලිකව සම්බන්ධයෙන් මැදිහත් වුණා. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමත් එක්කත් කතා කළා. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවෙලා තිබ්බේ වෙනත් චෝදනා මත තමයි අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක් වෙනත් වෘත්තීය හෝ වෙනත් විසමාචාරයේ දෙයක් සිදු කරාම අත්අඩංගුවට ගත්තාම ඒ සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි වෛද්‍ය වෘත්තීය සිදු කළා කියන කරුණ මත අත්අඩංගුවට ගැනීම සිදු වුණා කියනවා නම් ඒක ඉතාම දේශසහගත අසත්‍ය සාවද්ද ප්‍රකාශය බොරු කියන්නේ කියලා අපි ඉතාම ඕනකමින් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අපේ විෂය නිර්දේශයට දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ සමග දීර්ඝ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යවරයා සිටින කාල පරිච්ඡේදයෙන් සිදු කළා. ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම පිරිවෙන් සහ අධ්‍යාපන ආයතනවලට අපි අපේ දේශීය චිකිත්සක ක්‍රම ගෙනියාම සඳහා වූ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආයතනවල නාගානන්ද විශ්වවිද්‍යාලය හරහා පිරිවෙන් සහ වෙනත් පන්සල් ආශ්‍රිතව සිටන ඒ සඳහා අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දේශීය වෛද්‍ය සහ දේශීය චිකිත්සක ක්‍රම පුහුණුව සඳහා වෙච්ච වැඩසටහන සඳහා අපි කැප වෙලා තියෙනවා. ඒ සඳහා අපි මේ වෙන විට සාකච්ඡා කළ පියවරක් තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පාරම්පරික වේද මහත්තුරුන්ගේ පැත්තේ අපි ඉන්නේ. මේ පාරම්පරික වේදකම රැකගිරීම වෙනුවෙන් තමයි අපි කැප වෙලා තියෙන්නේ. මෙරට අවුරුදු 1000 ගණනක තිබ්බ සාම්ප්‍රදායික දැනුමක් තියෙනවා. ඒ දැනුම් පද්ධතියට කිසිම ආකාරයකින් වැරද්දක් අඩුපාඩුවක් වෙන්න අපි සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි යම් යම් නියාමන අවශ්‍යයි කියන කාරණේ මත කාරණේ අපි ඉන්නවා. බොහොම ස්තුතියි.
ඔව් ගරු විරසමතුමා, දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඊට පෙර මම ගරු මුණසනාරූඪ මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා, අද මේ සභාවේ විපක්ෂ නායකතුමාත් රැඳී නොසිටින දවසක්
එම අවස්ථාව අපිට ලැබෙන්නේ බොහොම විරලව නිසා එතුමන් හිතන්නේ අද කොටහළු මගුල් දෙකක්ද කොහෙද පැවැත්වෙනවා. ඉතින් එතුමයි කොටහළු මගුල් දෙකට සහභාගි වෙලා ඉන්න අවස්ථාවේ මේ පිළිබඳව මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මතු කරන්න සාධාරණ අවකාශයක් ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔබතුමා ඉදිරිපත් කරන්න.
මේ ඔබතුමා මුලින්ම මං සිසිර ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා සඳහන් කළා හාමුදුරුවන්ගේ පන්සලේ රැස්වෙච්ච පිරිසක් ආදී වශයෙන්. ඉතින් හාමුදුරු කෙනෙක් පිරිසක් බැහැ දකිනවා නම් අනිවාර්යෙන් පන්සලේ තමයි බැහැ දකින්නේ. නැතුව ගෙවල් වල නෙවෙයි. එක්ක පන්සලක නැත්තම් මොකක් හෝ කාර්යාලයක. ඉතින් පන්සලක පිරිසක් බැහැ දැක්කාද නැද්ද කියන කාරණය උන්වහන්සේගේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ. දැන් මටවක කිව්වොත් ටිකක් සමහර විට මේ විශේෂත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ නමකට ඒ කාරණේ ප්‍රස්තුත මාතෘකාවක් හැටියට මං අවසන් කරනවා. යොදා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මෙම ආයුර්වේද දෙපාර්තමේන්තුව කියලා තමයි අපි දැන් චිරාත් කාලයක් තිස්සේ මේ ආයතනය හඳුන්වන්නේ. ඔබතුමා වුණත් හඳුන්වන්නේ ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය හැටියට. මං හිතනවා මේක අපි ඊට වඩා එහාට ගිහිල්ලා ආයුර්වේද කියන්නේ මේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමේ තිබෙන එක වෛද්‍ය ක්‍රමයක් පමණයි. ඉතින් මේක ස්වදේශික එහෙම නැත්නම් සම්ප්‍රදායික වෛද්‍ය දෙපාර්තමේන්තුව හරි වෛද්‍ය අමාත්‍යංශය හරි බවට පත්විය යුතුයි කියන එක තමයි මගේ නම් යෝජනාව. දෙවෙනි එක තුන්වෙනි එක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ පොලිස් වැටලීම් පිළිබඳව. ගරු රතන ස්වාමීන් වහන්සේට පමණක් නෙවෙයි අපට පවා, හැබැයි මේ සති කීපයක කාලයක නෙවෙයි ඊට පෙර දුරකතන මගින් දැනුම් දුන්නා මෙහෙම පොලිස් වැටලීම් සිදු වෙනවායි කියලා. ඒ කියන්නේ පොලිස් මූලස්ථානයෙන් එවැනි උපදේශයක් DIG මාර්ගයෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත ලැබිලා තිබෙනවායි කියලා. දැන් ඔබතුමාට මතකයි ඇති මේ පනත සම්මත වෙන වෙලාවේ මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් මතු කරා. සමහර විට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය නොකරන ලද එහෙත් හෙළ වෙදකම් කියන ජාතියක් පාරම්පරිකව පැවතෙනවා වසර දසදහස් ගණනක් තිස්සේ. ඒ හෙළ වෙදකම් සමහරක් ආයුර්වේද නිර්ණායකවලට අනුව සනාථ කරන්න පුළුවන්කම තියෙන ඒවා නෙවෙයි. ඒ ආයුර්වේද නිර්ණායකවලට අනුව සමහර ඒවා එවැනි විශේෂඥ හැකියාවක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ ලියාපදිංචිකරණයේදී අසාධාරණයට ලක් වෙන කොටසක් ඉන්නවා. එන්න ඒ කොටස තමයි කතා කළේ දුරකතන මගින්. මගේත් පෞද්ගලික අවධානය යොමු කළා මෙන්න මේ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් චක්‍රලේඛනයක් නිකුත් වෙලා තිබෙනවා මේ පිළිබඳව කරුණා කරලා අවධානය යොමු කරන්න කියලා. ඔබතුමා කියපු විදිහට කිසිම අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා නැත්නම් හෝ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තියෙන්නේ වෛද්‍ය ක්‍රමයට අදාළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි එක් පුද්ගලයෙක්ගේ වෙනත් ප්‍රශ්නයක් නිසා පමණක්ම නම් ඔබතුමා දෙන පිළිතුරෙන් මම සෑහීමකට පත් වෙනවා. නමුත් ගරු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයට සාධාරණයක් ඉටු කිරීම වශයෙන් එවැනි දුරකතන ඇමතුම් ගණනාවක්ම අප වෙත ලැබිච්ච බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.
ඔව් ඇමතුමා, අපි අතිශයින්ම එකඟ වෙනවා විමලදිරංශ ගරු මන්ත්‍රීතුමත් එක්ක. අපේ රටේ පාරම්පරික වෙදකම රැක් ගන්න ඕනේ. ඒ අයට තව තවත් ලියාපදිංචිය සඳහා ඉඩකඩ සපයන්න ඕනේ. යම් යම් බාධක රාශියක් තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ව්‍යුහය අපි හදපු එක නෙමෙයි 61 ආදලා තියෙන්නේ. අපි කරපු සංශෝධන වලින් පාරම්පරික වෛද්‍යරිගේ බලතල වැඩි කරලා තියෙනවා, නියෝජනය වැඩි කරලා තියෙනවා. ඒ වගේම මුලින්ම දිස්ත්‍රික්ක මට්ටමින් පාරම්පරික විභාග පැවැත්වුවාම ඒ පළාත් කොමසාරිස්වරු ආයුර්වේද වෛද්‍යවරු විවිධ අසාධාරණකම් කරන බව පැමිණලියාව. ඒ නිසා අපි ඒක කොළඹට ගෙනාවා. කොළඹ ස්වාධීන පරීක්ෂක මණ්ඩලයෙන් තමයි පරීක්ෂණ කරන්නේ. හැම එකක්ම වීඩියෝ කරනවා. අසාධාරණ විදිහට හොරට කඩාවත් නියෝජනය දීමක් හෝ සිදුවීමක් වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පාරම්පරික වෛද්‍යරු අත්අඩංගුවට ගත්තද මේ කාරණේ සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. බටහිර වෛද්‍ය සේවයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව වෛද්‍ය සංගමයේ පැමිණිලි කළා. ඒ පැමිණිලි කරාම එය උපයෝගී කරගෙන වෛද්‍යවරුන් ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න කිව්වහම එය අදාළ කරගන්න උත්සාහයක් දැරුවා පාරම්පරික වෛද්‍යවරුන්ට සමහර පොලිසිවල නිලධාරීන්. ඒ නිසා අපි පොලිස්පතිතුමා හම්බෙලා ඉල්ලීමක් කළා අපේ පාරම්පරික වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න ලියාපදිංචි අවශ්‍ය වෙන්නේ නැත. ඒක විමලිරන්ස් මැතිතුමා ප්‍රකාශ කරන විදිහට විභාගවලින් විතරක් මනින්න පුනුවන් මිම්මන් නෙමෙයි. එතනින් යහට ගිය මහා දැනුම් පද්ධතියක් අපේ ඓතිහාසිකව තුරුම වෙච්ච සම්ප්‍රදායික දැනුම් පද්ධතියක් අපිට තියෙන්නේ. ඒක විභාගයකින් පරීක්ෂකයෙන් සිදු කළ හැක්කක් නෙමෙයි. ඒ නිසා ඒවා සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම වළක්වන්නටත් නැවත නැවත ඒ නිසා පරම්පරා ගුරුකුල රැකගන්න කිසිදු විභාගයකට නොයා ඒ තනත්තා වෛද්‍යවරයාගේ පරම්පරාව සැලකිල්ලට අරගෙන වෛද්‍ය වෘත්තියේ පිළිගැනීම සඳහා වැඩපිළිවෙළක් පටන් ගත්තා. මාතලේ දිස්ත්‍රික්කෙන් ඉතිහාසයේ මාතලේ සටන වෙලාවේ විවිධ පරම්පරාවන් ඈත ගම් දනව් වලට ගියා. ඒ නිසා ඒ තනත්තම්ව
රැකගෙන ඕඩර් ප්ලීස් මූලාසනය සඳහා නමක් යෝජනා කරන්න කිව්වා හිලස.
ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා මූලාසනයට යෝජනා කර සිටියේ
ස්ථිර කරන්න
එම යෝජනා ඉස්තර කරමි.
මා මූලාසනයේ ජගත් කුමාර මන්ත්‍රීතුමා ආරාධනා කරමි.
ගරු මුලාසනේ වැඩබන් සභාපතිතුමනි, කැරලිවලදී ඈත ගම්බල්ට ගිය අපේ පාරම්පරික වෙද මහතුරු හොයාගෙන ගිහිල්ලා ඒ පරම්පරා වෙනුවෙන් කිසිදු පරීක්ෂණයක් නොකර ලියාපංචේ පිරිනැමීමේ වැඩපිළිවෙළක් පටන් ගත්ත පෞගිය මාසේ මාතලේ දිස්ත්‍රික්කෙන්. අපි ඒ සඳහා විශේෂ වෛද්‍යරු 4 දෙනෙක් තෝරගත්තා. එවැනිම වෛද්‍ය ප්‍රමාණයක් කෑගල් තියෙන නමුත් ඒවා අපි ලබා දෙන එක ඉතාම ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ යම් වයස් සීමාවකට යටත්ව තමයි. තරුණයිට නෙමෙයි මේ පරම්පරා හොයලා බලලා පරීක්ෂණයක් නොකර කරන පිළිගැනීම ලබා දීමේ විධිමත් පටිපාටියක් වෛද්‍ය සභාව ඇතුළත් කරලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ පන්සලේ රැස්වීමක් පැවැත්වීම පිළිබඳ විරුද්ධ වුණා නෙමෙයි, බොරු කියනවට විරුද්ධවයි අපි කිව්වේ. ඒ රැස්වීමේ යෝජනා ටික තිබ්බා තිරසර වෙදදුරු සංඝයේ පීඨවීම හොඳයි, දෙක පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි අත්තට වීමට එරෙහිව පාරම්පරික වෛද්‍යවරුන් අත්තට වීමට ලියාපදිංචි කිරීම අත්තට වීමට විරුද්ධව තමයි මේ රැස්වීම පවත්වන්නේ. මේ උන්වහන්සේ අහලා තියෙන ප්‍රශ්න වලින්ම මම පෙන්නවා මේසරෙත් 712ක් මේ 31 වෙන විට ලියාපදිංචි ඉල්ලලා තියෙනවා. ඉතින් කොහොමද අත්තට වල තියෙන්නේ? මේ අවුරුද්දෙත් මේ ඉතුරු ගිය මාස 6ට 122කට අපි සමත් වෙච්ච ප්‍රමාණය ලියාපංචි ලබා දෙන තුන 122කට මේ මාස 6ට දැන් 31 දැන් පස්සේ විභාගات පැවැත්වෙනවා. සත් අත්හිට වල නෑ, දැනුත් විභාගේ තියෙනවා පාරම්පරික වෛද්‍යවරුන්ට. ඒ නිසා අත්හිට වීමට විරුද්ධව කියලා කිව්වොත් ඒ සම්බන්ධයෙන් තමයි ඉවෙන්ට් රැස්වීම සාධාරණ නැහැ කියන්නේ.
ගරු අමතුමා මේ පුත්‍රේ කලිනුත් මං හිතන්නේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා තවත් වැඩ කටයුතු තියෙන නිසා කැටි කරන්න පුත්‍රේ. ඔව් රතන ස්වාමීන් වහන්සේ.
ගරු සභාපතිතුමනි, ඔබතුමා මුලින්ම පනතක් ගෙනාවා. මේ පනත සම්බන්ධයෙන් අපි අධිකරණයට ගියා. අධිකරණයෙන් දීපු තීන්දුවත් ඔබතුමා දන්නවා. ඒකෙන් ඒක නොහිටින්න ඉතා භයානක තත්වයක් අපට ඇති වෙන තිබුණා. පළවෙනි ප්‍රශ්නේ ඒක මේ ගරු සභාවට ගරු සභාපතිතුමනි මම කියන්නට උන ඔබතුමා කිව්වා පොලිසිය වලින් යන්නේ නැහැ කියලා. අත්අඩංගුවට ගන්න නැතුව ඇති. ඒක මේ රජයේ වෛද්‍යවරුන්ට කරපු, ඒ කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට කරපු ඉල්ලීමකට පාරම්පරික වෛද්‍යවරුන් මේ ගිහිල්ලා තහනම් කරන්න කිසිම හේතුවක් නැහැ. ඒක අදයි නෙමෙයි, දැන් මේ අවුරුද්දක දෙහික සිට වැඩි වෙලා තියෙනවා. ඒකවත් ඔබතුමා පිළි අරගෙන ගරු සභාපතිතුමනි මා ඉල්ලා හිටිනවා කාරක සභාවට මේ පිළිගත්ත පාරම්පරික වෛද්‍යවරුන් ඉන්නවා. විශේෂ කාරක සභාවකට එයා කැඳවලා එයාගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් කරන්න ඉක්මනින්ම. එහෙම නැත්නම් මේ අපේ පන්සලේ වෛද්‍යරු සිය ගානක් රැස් වුණා ඇත්ත. හැමදාම රැස් වෙන WhatsApp group එකක් තියෙනවා. මේක ගැන සාකච්ඡා, ඒකට තහනම් කරන්න පුළුවන්ද? ඒකේ වරද්දක් තියෙනවද? අද ඊයේ නේද හැම මාසෙම අපි රැස් වෙනවා.
සභාපතිතුමනි, විශේෂම ආයුර්වේද පන්තට විරුද්ධව පැමිණ අධිකරණයේ පෙස්සන් කීපය විභාග වුණා. ඒ වෙන විට එතුමාලා ප්‍රකාශ කරපු සංශෝධන නීතිපතිවරයා මගින් අපි සකස් කරලා දීලා ඉවරයි. ඒ සංශෝධන ටික එතුමාලා ඉදිරිපත් කරපු කාරණාත් වටිනවා. අපි එකඟ වෙච්ච එතුමාලා කතා කරා වගේම අපි එකඟ නොවිච්ච කාරණා ඒ පන්ත සම්බන්ධයෙන් වාර්තා පිළිල කළ අපි ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නා. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණ අපි සංශෝධන වශයෙන් ගෙනාවේ. නඩු කීමත් ඒකට උත්ප්‍රේරකයක්. නමුත් අපේ පැත්තෙනුත් ඒ මැදිහත්වීම සිදු කළා කියලා වක්කීමෙන් කරනවා. ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුන්ට බටීර වෛද්‍ය සේවයේ තියෙන තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට අපි තරයේ විරුද්ධයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කටයුතු කරනවා. අවසාන වශයෙන් අපි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා විදියටම පාරම්පරික වෛද්‍යකම සංරක්ෂණය කිරීමේ විශේෂ කාර්යාංශයක් අපි අමාත්‍යාංශයේ යටතේ පිහිටවල් තියෙනවා. අපි දන්නවා විවාලි විරංශ මන්ත්‍රීතුමා මැතිතුමා කිව්වාගේ
මැතිතුමා කෙටි කරන්න
විවාලි විරංශ මැතිතුමා කිව්වාගේ
මේක විවාදයක් කරගන්න එපා අවශ්‍ය
කිව්වාගේ අපි අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු එක තැනකට එකට එකතු කරන්න ඕනේ. ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඔවුන්ට නියෝජනේ පුළුල් කරන්න ඕනේ. ඒ නිසා තමයි ආයුර්වේදය කියන්නේ එකක්. අපේ දේශීය චිකිත්සක ක්‍රම කියන්නේ තව එකක්. ඒ පුළුල් නිර්වචනය අපි පිළිගන්නවා. ඉතින් ඒ නිසා ඒ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ඔබට ගිහිල්ලා අපේ අමාත්‍යාංශයේ යටතේ වෙනම කාර්යාංශයක් පාරම්පරික වෛද්‍යවරු රැක ගැනීම සඳහා මේ වන විට
සිදු කරනවා.
බොහොම ස්තුතියි.
වරප්‍රසාද විමල් විරංශ අමතුමා
නමස්සඳහන් කළා එතුමා.
ඔව්
ගරු
කෙටියෙන් කියනම.
ඔව් කෙටියෙන් මම කියනවා ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, ඔබතුමා මීට පෙර සඳහන් කරා අපේ කාලයේ සහ ගරු ස්වාමින් වහන්සේ සමග අදහස් දක්වද්දී උන්වහන්සේගේ කාලයක් ගැන කිව්වා, අපේ කාලය කියලා කාලයක් ගැන කිව්වා.
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ කතානායකතුමනි, තව විනාඩි 5කින් තව කවුරු හරි එයිද? මොකද මේ විනාඩි 4-5ට 4-2 මාරු වුණා. එක්ක යුනෙස්කෝ මොකක් හරි තරගයක්ද කියලා මට හිතෙනවා.
මැතිවරණ කාලේට හොඳ තමයි.
හොඳයි. ගරු මුල නියෝජ කතානායකතුමනි, මම ඔබතුමාගේ අහුවේ අපේ ගරු විශේෂ භාර අමාත්‍යතුමාගේ අවධානය යොමු කළේ ඉතුමා පැහැදිලි කරද්දී කිව්වා අපේ කාලය සහ ස්වාමින් වහන්සේගේ කාලය කියලා කාලවල දෙකක්. මට ඒක හරි අමාරුයි තේරුම් ගන්න. දැන් මාව ගෝඨාභය ඔබතුමා අපේ කාලේ කියලා හඳුන්වන්නේ මට හිතෙන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හා ජනාධිපති වෙච්චයින් පස්සේ කාලේ. ඊට කලින් 69 ලක්ෂ ජනවරමට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති පුටුවේ හිටපු කාලේ. 3-2 ලබලා තිබිච්ච කාලේ. ඔය දෙක කාල දෙකේම ඔබතුමා ආණ්ඩු පක්ෂ එක්ක මන්ත්‍රීවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට හිටියා. ඒ නිසා දැන් ඒකේ අපේ කාලේ හා ඔබ වහන්සේගේ කාලේ කියලා කාල දෙකකට බෙදද්දි මට නිකන් ඒක නිකන් අපබ්‍රංශයක් වගේ දැනෙනවා. දෙවෙනි එක ගරු මැතිතුමනි, මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ නම් දැන් ඔබතුමාගේ කාලේ වෙලා තියෙන්නේ. දැන් මමත් ඒ කාලේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ මම කර්මාන්ත ඇමති. මීට මෙතෙක් හිටියේ අපේ රමේෂ් පතිරම එතුමා, එතුමා මං හිතන්නේ එළියට ගිහිල්ලා එතුමට හම්බෙලා තියෙනවා දැන් කර්මාන්ත හා සෞඛ්‍ය කියන 22 මේ දෙක දෙක නොරත රත. ඒ වුණාට නොරත රත වුණත් එතුමට හම්බෙලා තියෙනවා. එතුමා වැඩිපුර අවධානය කරන්නේ සෞඛ්‍ය කියන විෂය නැත්තම් මොකද එතුමා වැඩියෙන් ඒ ගැන හිතනවා ඇති, අනිවාර්යෙන් හිතන්නත් ඕන, නැත්තම් කිහිලිය රඹු කළා එතුමාට වෙච්ච කිලිය වෙන්න පුළුවන්. ඒ නිසා එතුමා කර්මාන්ත විෂයට ඉතරම් දැඩි අවධානයක් යොමු කරන්න වෙලාවක් නැහැ. සෞඛ්‍ය විෂයට වැඩි අවධානයක් යොමු කරනවා. ඒක ඒ කාලේ එහෙම තිබෙන්නේ නැහැ. ඔබතුමා ඒ කාලේ කියන්නේ ගෝඨාභය කාලේ. ඒ කාලේ මම කර්මාන්තයෙන් මෙතන එතුමා මොනවද වැබ්‍රි කර්මාන්ත ඇමති එම විෂයන් එහෙම තිබුණා. මට මම අකමැති මේකයි. ඒ කාලේ මේ කාලේ කියලා ස්වාමීන් වහන්සේ එක කාලයකට දාලා තමුන් වහන්සේ ඒ කාලේ ගැහැවිලාවත් හිටියේ නැති සාන්ත දාන්ත තීන්දු කූඩු වගේ කතා කරන පිළිතුරු දීම් ක්‍රමේ නම් වැරදි. ඔබතුමා ඔය කාල දෙකටම අයිති. කාල දෙකේම මේ මම ඔබතුමා ගැන මුකුත් නරක කියන්න නැති
නිසා
ඉතුරු වචනේ මම ගිල ගත්තා. බොහොම ස්තුතියි.
ඔව් ගරුම ඇමතුමා කෙටියෙන් අවසන් කරන්න.
ඒ කාලේ මේ කාලේ කියලා කිව්වේ අපේ කාලේ කියලා අපි කිව්වේ අපි මේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ධූරයේ දරන කාලය. ඒ නිසා නිර්වචනයේයි අපි අමාත්‍යවරයා වශයෙන් වගකීම දරන කාලය තමයි අපේ කාලය කියන්නේ. අපේ කාලය තුළ කිසිම පාරම්පරික වෛද්‍යවරයෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම අසාධාරණයක් වෙනවා නම් මේ ඇමතිකම අපි ඉන්නෙත් නැහැ. බොහොම ස්තුතියි.